වරණ යටපත් කරගන්න. ඇයි නීවරණ යටපත් කරගන්නේ? ඔව්, නීවරණ ගොඩේ ඉඳන් දහම දකින්න බෑ. එතකොට දහම දකින්න සුදුසු මනසක් සකස් කරගන්නයි අපි නීවරණයටපත් කරගන්නේ. එතකොට දහම දකින්න සුදුසු මනසක් සකස් වුණහම කරන්න වැඩක් තියෙනවා. දැන් දහම කියන එක ඉබේ අවබෝධ වෙන එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම නීවරණ යටපත් කරගත්තටම ඉබේ අවබෝධ වෙන එකක් නෙවෙයි නේද? එහෙම වුණා නම් බුදු කෙනෙක් පහළ වෙන්න අවශ්‍ය නැහැ. මොකක් හරි භාවනාවකින් හිත එකඟ කරගත්ත ගමන් අවබෝධ වෙන දෙයක් නම් බුදු කෙනෙක් පහළ වෙන්න අවශ්‍ය නැහැනේ. ඒතර බුදු කෙනෙක් පහළ වෙන්නේ මොකටද? මේ සංගවිලා තියෙන දහම නේද? දකින්න විදිහක් කියා දෙන්න ලෝකයාට. මොකද සාමාන්‍ය කෙනාට ඕක දකින්න ශක්තියක් නැහැ. ඒතර ඒ හින්දා තමයි අපි වාසනාවන්ත වෙලා තියෙන්නේ. දහමක් පවතින කාලෙක මනුෂ්‍ය ජීවිතයක් ලැබලා. එතකොට දැන් නීවරණයටපත් කර ගැනීම දහම දකින්න සුදුසු මනස හදාගන්න එක ඒක විතරක් මදි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොන වගේ ධර්මයක්ද කියන එක නුවණින් හොයන්න ඕන, විමසන්න ඕන. එතකොට බුදු කෙනෙක් පහළ වෙන්නේ මොන වගේ දහමක් කියා දෙන්නද? පෙරණහසු එකක් තමයි. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලාමයි කියා දෙන්නේ නේද? ඔව්. ඒ මොන මොකද්ද කියා දෙන්නේ? චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය තමයි බුදු කෙනෙක් පැහැදිලි කරලා දෙන්නේ. මොනවාද? දුකයි, දුක්ඛ සමුදයයි, නිරෝධයයි, මාර්ගයයි. නේද? එතකොට අපි නීවරණයටපත් වුණ මනසෙන් දැන් ඔන්න ඕක දකින්න නේද උත්සාහ කරන්න ඕන. මෙහෙම බුදු කෙනෙක් පැහැදිලි කළා මේ පෙර නොයසුිරු දහමක් තියෙනවා. මේක තමයි මේ චතුරාර්ය සත්‍යය. තව පැත්තකින් ගත්තොත් පටිච්ච සමුප්පාදය කියන එක. නේද? කෙනෙක් පටිච්ච සමුප්පාදය දැක්කොත් තමයි දහම දැක්කම ඉන්නේ. ඒත් පටිච්ච සමුප්පාදය කියනකොට ඔය මහා ගොඩක් ඕනේ නැහැ. ඒකේ මූලික ධර්මතාවය තමයි හේතුන් ඇති කල්හි ඵලය තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇති කල්හි මේ වේ. හේතුව නැත්තම් ඵලය පිටන්නේ. ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. එතකොට ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති. මේ ඇති කල්හි මේ වේ, මේ නැත්තම් මේ නැහැ කියන ධර්මතාවය. එතකොට ඔතන චතුරාර්ය සත්‍ය තියෙන්නත් ඕන. චතුරාර්ය සත්‍ය වෙන්නේ කොහමද? දැන් චතුරාර්ය සත්‍ය පටන් ගන්නෙ දුකෙන් නේද? දුක කියන එක හේතුවක්ද ඵලයක්ද? ඵලයක්. එහෙනම් අපිට ඵලය පැත්තට තියන්න වෙන්න නේද? ඒතර දුක. ඒතර දුක්ඛ සමුදය තියෙනකන් දුක තියෙනවා. සමුදය නැත්තම් දුක නිරෝධයි. දුක්ඛ දුකට හේතුව තියෙනකන් දුක තියෙනවා. හේතුව යෙදුන් නැත්තම් දුක හට ගන්න බෑ කියන ධර්මතාවය දකින්නවා. දැන් අපිට බෙර ගහනවා ඇහෙනවා නේද? බෙර ගහනවා ඇහෙනවා. ඒකට අපි දැනගන්නවා එළියේ බෙරයක් ගහනවා නේද? දැන් hina හින්න නෙමෙයි. ඈ බෙර ගහන කියනකොට මොකද්ද දැන් වෙලා තියෙන්නේ? ඈ හරි සතුටක් ආවනේ. ඇයි? දැන් බෙර ගහනවා කියනකොට දැන් මොකක්ද ඒ දැනගත්තේ? බාහිරේ තියෙන බෙරේ කියන්නේ ශබ්දයක්ද? බෙරේ කියන්නේ රූපයක් නේද? බෙර ගහනවා ඇහුණ එක නම් සද්දයක්. ඇහුණේ සද්දයක් අපි දැනගත්තේ බාහිරේ තියෙන රූපය. එතකොට දැන් මේ රූපේ අපි බාරගත්තා නේද? ඒක එහෙමමයි කියලා පිළිගත්තා නේද? එහෙ තියෙන බෙරයක් ගහනවා කියන එක විශ්වාස කළා නේද? ඔව්. ඒකට කියනවා ඒ රූපේ උපාදාන කළා. දැඩිව පිළිගත්තා ඒක එහෙමමයි කියලා. ඒක බැසගෙන ඉවරයි. කවුරු හරි කිව්වොත් නෑ කියලා පිළිගන්නේ. නේද? අතන බෙරයක් ගහනවා. අර බාහිරේ තියෙන රූපයක් දැන් පිළිගත්තා. උපාදාන කළා. රූප උපාදානයේට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුකයි කියලා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මොන දැන් පෙර නොයසු විරු ධර්මයක් නේද ඕක? දැන් එළියේ බෙරයක් ගහනවා කියන එක අපිට දුක නෑනේ. හැබැයි බුදු කෙනෙකුට තමයි ඕක පේන්නේ. රූප උපාදානය දුකයි කියන එක. අපි නුවණින් බැලුවොත් පේනවා බෙරේ කියන රූපයක් අපි උපාදාන කරලා නේද? මේ බාර අරන්නේ නේද? එහෙනම් මේක දැන් අපිට ඕක දුකයි කියලා පේන්නේ නැහැ. එහෙනම් මෙතන තියෙනවා ඔන්න පෙර නොයසු විරු ධර්මතාවයක් අවබෝධ කරගන්න. ඒ රූපයක් උපාදානය දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපිට නම් දැන් රූපේ උපාදාන කරලා දුකයි කියලා දැනෙන්නේ නැහැ නේද? දැන් ඔන්න චතුරාර්ය සත්‍යයත් එතනින් හොයා ගන්න ඕන, පටිච්ච සමුප්පාදෙත් හොයා ගන්න ඕන. දැන් ඒකට බුදුරජාණන් වහන්සේ දීලා තියෙන වැඩපිළිවෙල තමයි ආයතන විදිහට බලන්න. මොන ආයතන වලින්ද ඕක දැනගත්තේ? දැන් අපිට ආයතන මහ ගොඩක් නැහැනේ. කීයද තියෙන්නේ? 6යි. ඔය 6න් මොනවද උදව් වුනේ ඕක දැනගන්න? බෙරයක් ගහනවා කියලා දැනගන්න උදව් වුණා ආයතන ටික මොනවද? සද්දේ ඇහුණා නේද? මොන ආයතනෙන්ද ඇහුනේ? සෝත ආයතනේ. සද්දේ ඇහුනේ නැත්තම් දැනගන්නවද බෙර ගහනවා කියලා? නැහැ. එහෙනම් සෝත ආයතනේ උදව් වෙලා තියෙනවා. සෝත ආයතනෙට දෙන්න පුළුවන් මොකද්ද? අරන් දෙන්න පුළුවන් සද්ද සංඥාවක් විතරයි. සෝත ආයතනෙට පුළුවන් ද වර්ණ සංඥාවක් අරන් දෙන්න? බැ. ගන්ධ සුවඳක් අරන් දෙන්න පුළුවන්ද? රසක් අරන් දෙන්න පුළුවන්ද? ස්පර්ශය පොට්ටබ්බයක් අරන් දෙන්න පුළුවන්ද? බැ. සෝත ආයතනෙට පුළුවන්, කනට පුළුවන් සද්දයක් අරන් දෙන්න, සද්ද සංඥාවක් අරන් දෙන්න විතරයි. සද්ද සංඥාවේ බෙර තියනවද? නැහැ. බෙරේ රූපයක්ද සද්දයක්ද? රූපයක්. නං කන අරන් දුන්නේ සද්දේ විතරනේ. සද්දේ බෙරයක් බවට පත් කළේ කවුද? තව ආයතනයක් ඉන්න ඕන. එයා තමයි මන ආයතනේ. මනස හිතෙන් හිතන්න ගිහිල්ලා තමයි, සද්ද ගැන කල්පනා කරන්න ගිහින් තමයි බෙරයක් ගැන දැනගත්තේ නේද? ඒතර සෝත ආයතනෙන් සද්ද සංඥාව දුන්නා, මන ආයතනෙන් හිතන්න ගිහිල්ලා රූපයක් ගැන දැනගත්තා බෙරයක් කියලා. ඊළඟට අපි විශ්වාස කළේ මේ බෙරේ තියෙන්නේ අන්න අරහෙ ඈත නේද? දුර රූපයක් කරලා බාරගත්තා. බාහිරේ තියෙන දුර රූපයක් කරලා බාරගත්තා නේද? ඔව්. ඇත්තටම බෙරය ඇති උනේ මේ මොහොතේ කොහෙද? හිතේ. සද්ද ගැන හිතන්න ගිහිල්ලා නේද? ඇහැට පෙනිලා නෙවෙයිනේ. දැන් දුර තියෙන රූපේ පෙනුන්නේ නැහනේ අපිට. සද්ද ඇහිලා සද්ද ගැන හිතන්න ගිහින් නේද බෙරයක් ගැන දැනගත්තේ? එහෙනම් ඒ රූපේ කොහෙද තිබිලා තියෙන්නේ? කොහෙද සකස් උනේ? හිතේ, මනසේ. හිතෙන් හදපු දේ හිත දැනගෙන. එහෙනම් ඔතන සිහිය නුවණ නැති හින්දා නේද අපි ඕක එළියේ තියනවා කිව්වේ? හිතේ හදපු දේ හිතෙන් දැනගෙන අපි විශ්වාස කළේ බාහිරේ තියෙන එකක් නේද? ඇත්තටම හිතට පෙනුනේ බාහිරේ එකද හිතෙන් හදපු එකද? හිතෙන් හදපු එක. මේ මතක් කරලා දීපු එක නේද? ඒතර හිතෙන් හදපු දේ එළියේ තියෙනවා කියලා හිතන්නේ මෝඩකමටනේ. ඇත්ත ඇතේටි නොදන්න කමටනේ. අන්න මුලාව, අවිද්‍යාව. එතකොට බාහිර රූපයක් සකස් කළේ මෝඩකම මත, අවිද්‍යාව මත. ඇත්ත ඇතේටි නොදන්න කම. එතන නේද දැන් සමුදේ තියෙන්නේ. ඕක හරියට වතුරට එබෙන බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතුවා වගේ වැඩක් නේද? දැන් වතුරට එබෙන බල්ලා උගම ඡායාව දකිනවා ඇහෙන් නේද? ඇහෙන් මොකක් හරි පෙන්නන එකේ වරදක් තියනවද? නෑ. ඇහැ තියෙන්නේ පේන්න තමයි. එතකොට ඇහෙන් වර්ණ සංඥාවක් අරන් දෙනවා. වර්ණ සංඥාව කියන එක රූපයක්ද? නෑ. රූපයක් වගේ ස්වභාවයක්. ඇහැ අරන් දෙන්නේ රූපයක් වගේ ස්වභාවයක්. එතකොට ඒක ගැන මනසෙන් කල්පනා කරන්න ගිහිල්ලා නේද ඔහොම පේන්නේ නම් බල්ලෙක් කියලා හිතන්නේ. එතකොට හිතෙන් හදපු බල්ලා හිත දැනගත්තා. එතකොට එතන සිහිය නුවණ නැතිකමට නේද ඔය දැනගත්තේ ඒ බාහිරේ ඉන්න බල්ලෙක් වතුරේ ඉන්න බල්ලෙක් කියලා බාරගන්නේ. එතකොට මේ මෝඩකමට පණවපු එකක් නේද? බාහිර රූපේ. හිතෙන් හදපු එක හිතෙන් දැනගත්තා කියන තැන සිහිය නුවණ නෑ. බල්ලට නම් ඉතින් හිතන්න බෑනේ නේද? සිහිය නුවණ පිහිටන්නේ කොහොමද? අපිට හිතන්න බැයිද? පුළුවන්. පුළුවන් වුණාට හිතන්නේ නෑ. ඈ? දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මොනව හරි දැනගත්තොත් මොන ආයතන වලින්ද දැනගත්තේ කියලා හොයන්. එහෙනම් අපිට සද්දයක් ඇහුණා. සද්දේ ගැන කල්පනා කළා. කල්පනා කරනකොට ඕක එන්නේ නම් බෙරේකින් කියලා ඔන්න හිත කිව්වා නේද? එනා හිතෙන් හදපු බෙරය හිත දැනගත්තා. හිතෙන් හදපු දේ හිත දැනගත්තා නම් ඕක හිත ඇතුලේ සිද්ධියක් නේද? එහෙනම් ඒ බෙරේ බාහිරේ තියෙනවා කියුවේ අපේ මෝඩකමට නේද? අවිද්‍යාව මත නේද? ඇත්ත ඇතියට නොදන්නකම හින්දා නේද? ඔව්. අන්න එහෙම අපිට ඇත්ත පෙන්වන්න පුළුවන්. එතකොට එළියේ රූපේ බාරගත්තා නම් ඕක දුකයි. ඒ මෝඩකමට හදපු එකක් ඇත්තට තියෙනවා කියලා බාරගත්තා දුකයි. දුකට සමුදේයෙදුනෙත් මේ පැත්තේ ආයතන ගැන සිහිය නොවන නැතිකම නේද? සමුදේ තියෙනකන් දුක සකස් වෙනවා. මෙතන සිහිය නොවන පිහිටියනම් එහෙම ඔය හිතෙන් අඳපු දේ හිත දැනගත්තේ කියලා එළියේ රූපේ පිහිටවයිද? පනවයිද? නැහැ නේද? වතුරේ බල්ලෝ හදන්නේ නැහැ. එතකොට ඈ හිතේ හදපු දේ හිත දැනගත්තා කියලා දැක්කොත් ඈ එතකොට එතකොට දුක උපදින්නේ නැහැ. උපදින්නේ නැති එකට කියනවා නිරෝධය කියලා. දුක්ඛ නිරෝධය. නේද? උපදින්න හේතු යෙදෙන්නේ නැත්නම් උපදින්නේ නැහැ. සමුදය නැත්නම් ඵලය නැහැ. ඒකට කියනවා නිරෝධය කියලා. තිබුණ දේ නැති වුණා නෙවෙයි. උපදින්න හේතු යෙදුන්නේ නැති හින්දා උපදින්නේ නැහැ. ඒතර මෙතන සිහිය නොවන පිහිටියොත් ඔක මනසෙන් හදපු දෙයනේ. මනසෙන් දැනගත්තේ කියලා සිහිය නොවන පිහිටියොත් එළියේ රූප හදන්නේ නැහැ. හ්ම්. වතුරේ බල්ලෝ හදන්නේ නැහැ. වතුරට ඉබෙයි වතුරේ බල්ලෝ පණවන්නේ නැතුව. නේද? සද්ද අහයි එළියේ රූප පණවන්නේ නැතුව. ඇහුණ සද්දේ රූප නැහැනේ, සද්ද සංඥාව විතරයි. සද්දට අනුව හිතන්න ගිහින් නේද රූප දැනගත්තේ. ඉතින් හිතලා දැනගත්තු එක හිත ඇතුලේනේ. හීනයක් දැක්කා වගේ වැඩන්නේ. හිතෙන් හදපු දේ හිතෙන් දැනගෙන. තර හීනයක් දැකලා ඕක එළියේ තියෙනවා කියන්නේ මෝඩකමටනේ. නේද? එනා එළියේ රූපේ පැනෙව්වේ මෝඩකමට. එතකොට මෝඩකමට පනවපු රූපේ ඇත්තමයි කියලා බාරගත්තොත් උපාදාන කළා දුක සකස් වුණා. දැන් පේනව නේද නුවණින් බලනකොට ඇයි බුදුහාමුදුරුවෝ ඔකට දුකයි කිව්වේ? සංකිට්ඨ වෙන පංච උපාදානස්කන්ධ දුක්ඛ. මොන පෙර නොයසු විරු ධර්මතාවයක්. ඒ බුදු කෙනෙක්ම පැහැදිලි කරලා දීපු හින්දා තමයි අපිට ඔහොම හිතා ගන්නවත් පුළුවන්. නැත්තම් ඔහොම දෙයක් හිතන්නවත් බැ. නේද? එහෙනම් දැන් ඔන්න නීවරණ යටපත් වුණ මනසට කරන්න වැඩක් තියෙනවා. ඒ ධර්මතාවේ පෙන්නලා දෙනවා. එතකොට අපි නීවරණ යටපත් කරගන්න එක එක විදිහේ භාවනාවල යෙදෙන්න පුළුවන්. දැන් හුස්ම දිහා බලා ඉන්නවා. හුස්ම දිහා බලා ඉන්නකොට ටිකෙන් ටික ඒකට අවධානය යොමු වෙනකොට නීවරණ ටික යටපත් වෙනවා. දැන් හොඳට හුස්මට අවධානය තියෙනකොට අපි හිතමු බෙර ගහනවා ඇහෙනවා. දැන් පරණ පුරුද්දට කියනවා අන්න එළියේ බෙරයක් ගහනවා. එතකොට අපි නුවණින් පෙන්වන්න ඕන ආයතන වෙන් කරලා. ඒක දැනගත්තේ කොහොමද? සද්දයක් ඇහුණා. සද්ද ගැන කල්පනා කළා. සෝත ආයතනයයි මන ආයතනයයි. සෝත ආයතනයට පුළුවන් මොකද්ද? බෙරයක් අරන් දෙන්නද සද්දයක් අරන් දෙන්නද? සද්දයක් අරන් දෙන්න. බෙරේ හැදුවේ කවුද? මන ආයතනේ. සද්ද ගැන කල්පනා කරන්න ගිහින්. එහෙනම් මන ආයතනෙන් හදපු දේ මන ආයතනේ දැනගත්තා නම් ඒක හිත ඇතුලේ වැඩක්. ඒක බාහිරයට සම්බන්ධයක් නැහැ. එහෙනම් ඔතන සිහිය නොවන පිහිටියේ නැති හින්දා නේද අපි බාහිර දෙයක් බාරගත්තේ. ඔන්න ඔය ඇත්ත පෙන්නලා දෙන්න. මතක් කරලා දෙනවා. ආයතන විදිහට පෙන්නනවා. ඊළඟට ආපහු තමන්ගේ හුස්මට අවධානය ගන්නවා. ආයේ භාවනා ආරමුණට. හරි. ඔන්න ඔය දේ අපි ටිකක් වෙලා කරන්න බලමු දැන්. ඈ. මොක තමයි ආනාපාන සතියෙන් දැන් කරන්නේ? හොඳයි. දැන් තමන් පහසු ඉරියව්වකට වාඩිලා කොන්ද ටිකක් කෙලින් තියාගෙන S2 තියාගෙන මේ හුස්ම ඇතුල් වෙන පිට වෙන හරියට අවධානය යොමු කරන්න. ඒ හරහා හුස්ම ඉහළ යන ගතියක් දන්නෝ. ඒ හරහා හුස්ම පහළ යන ගතියක් දන්නෝ. ඒ ඇතුල් වෙන පිට වෙන හරියට තමයි අවධානය තියෙන්නේ. සිහිය තියෙන්නේ. ඉහළ යන ගතිය දන්නෝ, පහළ යන ගතිය දන්නෝ. ඉහළ යන ගතිය දන්නෝ, පහළ යන ගතිය දන්නෝ. ඒ හුස්ම දිහා බලා ඉන්න. හිත වෙන ඒවට යොමු වෙනකොට ආයේ හුස්ම සිහි කරන්න. ඇතුල් වෙන ගතිය, පිට වෙන ගතිය. ඇතුල් වෙන ගතිය, පිට වෙන ගතිය. ඉහළ යන ස්වභාවය දන්නවා, පහළ යන ස්වභාවය දන්නවා. ඉහළ යන ස්වභාවය දන්නවා, පහළ යන ස්වභාවය දන්නවා. මම හුස්මට අවධානය තියන ගමන් වටපිටාවෙත් එක එක සද්ද ඇහෙනවා. ඒක සද්දයක් කරන් තමන් දැනගත්තු දේ ගැන ආයතන වෙන් කරලා බලන්න. ඇහුනේ සද්දයක්, සද්දේ ඇහුනේ සෝතායතනෙ. ඒක ගැන කල්පනා කරන්න ගිහිල්ලා තමයි රූපයක් ගැන දැනගත්තේ මන ආයතනෙ. එහෙනම් ඒක එළිය තියෙනවා කියලා බාරගත්තේ අපේ පරණ පුරුද්දටනේ, සංසාර පුරුද්දට, මෝඩකමටනේ. දැන් සිද්ධ වුනේ සද්දට අනුව කල්පනා කරලා හිතෙන් හදපු දෙයනේ හිත දැනගත්තේ. ඕක එළිය තියෙන්න බෑනේ කියලා මතක් කරලා දුන්නා. ආයේ හුස්මට අවධානය ගත්තා. ඉහළ යන ගතිය, පහළ යන ගතිය. ඉහළ යන ගතිය, පහළ යන ගතිය. බාහිර දෙයක් ගැන දැනගත්තොත් ආයතන වෙන් කරලා පෙන්නනවා. එහෙම නැත්නම් හුස්මට අවධානය තියාගෙන ඉන්න. ඉහළ යන ගතිය, පහළ යන ගතිය. ඉහළ යන ගතිය, පහළ යන ගතිය. අනුහම ඉදදී ශරීරයේ කොටසක් දැනෙන්න පුළුවන්. කකුල රිදෙනවා, අත රිදෙනවා, කොන්ද රිදෙනවා, මූණ කහන්න දැනෙනවා. ඒක දැනගත්තේ කොහොමද? ආයතන වෙන් කරන්න. කාය ආයතනෙන් මොනවද දැනෙනවා? මන ආයතනෙන් කල්පනා කරනවා. කාය ආයතනෙට දෙන්න පුළුවන් දැනීමක් විතරයි. දැනීම කියන එකේ තැනක් නැහැ, පාටක් නැහැ, තදගතියක් නැහැ, හැඩයක් නැහැ. දැනීම විතරයි. දැනීම ගැන කල්පනා කරන්න ගිහින් නේද ඔය විස්තර ටික දැනගත්තේ? ඔය දැනෙන්නේ කකුලේ, කකුල රිදෙනවා. නැ කකුලේ රූපයක් කවුද හදලා දුන්නේ? මනස, හිත. කල්පනා කරනකොට හිතට ආපු එක. එහෙනම් හිතෙන් හදපු දෙය හිත දැනගත්තා නම් ඒක අල්ලන්න පුළුවන් දෙයක්ද? බෑ. අල්ලන්න පුළුවන් ලේමස් නහර වලින් හැදිච්ච එකක් කලේ අපේ මෝඩකමට. බාහිර දෙයක් බවට පත් කලේ මෝඩකමට. හිතෙන් හදපු දෙය ඔය හිත දැනගත්තේ. දැනීමේ රූප නැහැ. දැනීමට අනුව කල්පනා කරන්න ගිහින් රූප ටිකක් සිහි වුණා. ඒ සිහි වුණ රූප මනසේ ක්‍රියාවලියක් මිසක් දෙයක් නෙවෙයි. දෙයක් බවට පත් කළේ ඔය ආයතන ගැන සිහිය නුවණ නැති හින්දා. ඕක මතක් කරලා දෙනවා ආයි හුස්මට අවධානය ගන්න. ඉහළ යන ස්වභාවය පහළ යන ස්වභාවය. ඉහළ යන ස්වභාවය පහළ යන ස්වභාවය. කොහෙක් කෑ ගහනවා? කොහා ඉන්නේ කොහෙද? අපිට හිතෙන්නේ එළියේ කියලා. නෑ, ආයතන විදිහට වෙන් කරනවා. සෝත ආයතනෙන් සද්දයක් ඇහෙනවා. සද්දයට අනුව කල්පනා කරනවා. කල්පනා කරනකොට හිතට පෙනුණ කොහානේ ඔය හිත දැනගත්තේ. එළියේ ඉන්නවා කියලා බාරගත්තේ මෝඩකමටනේ. හිතෙන් අදපු දේ හිත දැනගත්තා කියන තැන සිහිය නුවණ නැතිකමනේ. ආපහු හුස්මට අවධානය ගන්නවා. වාහනයක සද්දයක් ඇහෙනවා. අපිට හිතන්නේ පාරේ යන වාහනයක් කියලා. නෑ, ඇහුනේ සද්දයක්. සද්දට අනුව කල්පනා කරනකොට තමයි වාහනේ සිහි වුනේ. නෑ, හිතෙන් අදපු දෙය හිත දැනගත්තා. ඒක එළියේ තිබ්බේ අපේ මෝඩකමට. ඒක පෙන්නවා ආයේ හුස්මට අවධානය ගත්තා. ඇතුල් වෙන ගතිය පිට වෙන ගතිය. ඇතුල් වෙන ගතිය පිට වෙන ගතිය. ඉහළ යන හුස්ම පහළ යන හුස්ම. ඉහළ යන හුස්ම පහළ යන හුස්ම. හුස්ම තියෙනවා කියලා දැනගත්තේ කොහමද? දැන් ඒකෙත් අපි ආයතන වෙන් කරනවා. ඕනම දෙයක් දැනගත්තොත් ආයතනයක් කරා. දැන් හුස්ම තියෙනවා කියලා ආශ්වාසය කියලා දැනගත්තේ කොහමද? ප්‍රාශ්වාසය කියලා දැනගත්තේ කොහමද? මොනවද දැනෙනවා? දැනීම දුන්නේ මොන ආයතනෙන්ද? කාය ආයතනෙන්. කාය ආයතනෙන් දැනෙන ස්වභාව ටිකක් තියෙනවා. හුස්ම ඉහළ යනකොට කාය ආයතනෙන් දැනෙන ස්වභාව ටිකක් තියෙනවා. ඒක තමයි කාය ආයතනෙන් දෙන්නේ දැනීමක්. දැනීම කියන්නේ රූපයක් නෙමෙයි, හුස්මක් නෙවෙයි, දැනීමක් විතරයි. ඒකේ වර්ණයක් හැඩයක් තැනක් මොකක්වත් නැහැ. හරි, දැනෙන ගතිය ගැන කල්පනා කරන්න ගිහිල්ලා නේද ආ ඔහොම දැනෙන්නේ නම් හුස්ම කියලා කිව්වේ කවුද? මන ආයතනේ. එහෙනම් හුස්ම ගැන කියලා තියෙන්නේත් මන ආයතනේ. කාය ආයතනෙන් දුන්නේ දැනීම් ටිකක් විතරයි. දැනීම් ටික ගැන කල්පනා කරන්න ගිහින් තමයි ඔහම දැනෙන්න නම් හුස්ම ඉහළ යනවා කියලා කිව්වේ. තව ඒ හුස්ම ආශ්වාසයත් එහෙනම් හිතෙන් හදපු දෙයක්, හිත දැනගෙන තියෙන. ඒක එළියේ තියනවා කිව්වේ අපේ මෝඩකමට නේද? ප්‍රාශ්වාසය දැනෙනවා. දැනීම් ටිකක් නම් තියෙනවා. දැනීම් ටික ප්‍රාශ්වාසයක් කරන්නේ හිතෙන්. හිතෙන් හදපු දේ නේද එළියෙන් තිබ්බේ. දැන් අපි ඒ දැනෙන ස්වභාවය දිහා බලන් ඉන්නවා. ඉහළ යන ගතිය කියලා අපි ඉස්සර කියපු එකේ මොනවද දැනීම් ටිකක් නම් තියෙන. දැනීම දිහා බලා ඉන්න. මොනවද දැනෙන ස්වභාව ටිකක් නම් තියෙන. දැනෙන ස්වභාව ටිකක් තියෙන. නායි සද්ද ඇහෙනකොට දැන් පරණ පුරුද්දට කියන ආයි බෙර ගහනවා. අපි ආයතන වලින් පෙන්නනෝ නෑ සද්දයක් ඇහෙනවා. සද්දට අනුව කල්පනා කරන්න ගිහින්නේ බෙරයක් හදන. ඒක හිතෙන් හදපු එකක්. ඇහෙන සද්දෙ බෙර නෑ. ඒක මනසේ නිර්මාණයක්. නෑ ඇසීම විතරයි. ඇසීමේ රූප නෑ. රූප ටික හදලා තියෙන්නේ මනසෙන්. මනසෙන් හදපු ඒවා එකක්වත් එළියේ තියෙන්න බෑ. මනසේ නිර්මාණ. එළියේ තියෙනා කියලා බාරගත්තේ මෝඩකමට. සද්දය අහගෙන ඉන්න පුළුවන් දැන්. ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා. ඒවා විස්තර දාන්නේ මනසෙන්. මනසෙන් දාන එක ටික ටික මනසෙන් දානවා කියලා දැනගන්න. ඒක සද්දට අයිති නෑ. මනසෙන් දාන ඒවා එකක්වත් එළියේ තියෙන්නත් බෑ. ඒක මනස ඇතුලේ හිතෙන් හදන දේ හිත දැනගන්නා විතරයි. සීම අහගෙන ඉන්න පුළුවන්. දැනීම දිහා බලා ඉන්න පුළුවන්. දැනෙනවා විතරයි. එහට රූප හදන්නේ මනසෙන්. අපි මනසෙන් කරන වැඩේ ටික ටික නවත්තනවා කියන්නේ අපි හිතට පෙන්නන ඕක හැදුවේ මනසෙන් නේ. ඕක හැදුවේ මනසෙන් නේ. හිතන්න ගිහිල්ලා නේ ওই ටික හැදුවේ. එකක්වත් බාහිරයි තියෙන ඒවා නෙවෙයි. අපේ පරණ පුරුද්දට සංසාර පුරුද්දට තමයි ඒවා එළියේ තියෙන ඒවා බවට පත් කළේ. රූප උපාදාන කළේ, දුක සකස් කළේ. දැනීම දිහා බලා ඉන්නකොට, ඇසීම දිහා බලා ඉන්නකොට රූප සකස් වෙන්නේ නැහැ. දුක සකස් වෙන්නේ නැහැ. දැනීම විතරයි. ඇසීම විතරයි. අහගෙන ඉන්න, ඇහෙන්නේ නැතුව නෙවෙයි. ඇහෙනවා. ඇසීම ගැන කල්පනා කරන සීරම හිතෙන් හදන ඒවා නේද කියලා අපි මතක් කරලා දෙනවා. දැනීම ගැන දැනගන්න සීරම හිතෙන් හදන ඒවා නේද කියලා මතක් කරලා දෙනවා. දැනීමට අයිති නැහැ හිතෙන් හදන ඒවා. ඇසීමට අයිති නැහැ හිතෙන් හදන ඒවා. මොනවද දැනෙන ස්වභාවයක් තියෙනවා. එතෙන්ට අවධානය තියාගෙන ඉන්න. දැන් හිත සාමාන්‍ය තත්ත්වයට ගන්න හිතලා හිමීට ඇස් අරින්න පුළුවන්. දැන් ඕවා ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න. පැහැදිලි නැත්තම්. දැන් ඇහෙන්නේ මොකද්ද? හෙලිකොප්ටරයක් යනවා නේද? හිත වැඩ කරන හැටි බලන්න. හිත කියන්නේ මොකද්ද? හෙලිකොප්ටරයක් උඩින් යනවා. ඒක නේද දැනගත්තේ? මොකද්ද හිත අපිට කියන්නේ? හෙලිකොප්ටරයක් යනවා නේද? දැන් ලෝකෙට අයිති පුරුද්ද මොකද්ද? බාහිර හෙලිකොප්ටරයක් ගියා කියලා දැනගන්න එක. දැන් අපි නුවණින් මෙනෙහි කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මොන විදියට බලන්නද? ආයතන විදියට බලන්න. මොන ආයතන වලින්ද ඔක දැනගත්තේ? මොනවාද ආයතන? සෝත ආයතනයයි මන ආයතනයයි. දැන් චක් ආයතනය ආවද උතෙන්ට? නෑ. ඇහැට පෙනුන්නේ නැහැ නේ කාටවත් නේද? හෙලිකොප්ටරේ පෙනුනාද? නැහැ. ඇහුනේ ශබ්ද විතරයි. එහෙනම් හෙලිකොප්ටරයක් ආවේ කොහෙන්ද? මනසෙන්. ශබ්ද ගැන හිතන්න ගිහිල්ලා නේද? ශබ්ද ගැන කල්පනා කරනකොට තමයි ඔය ශබ්ද එන්නේ හෙලිකොප්ටරයකින් කියලා කිව්වේ. ඒක කියන්න තව කවුද උදව් වෙලා තියෙන්නේ හිතට? පෙර ඇසුර කලින් අත්දැකීම්. පෙර ඇසුර උදව් වෙලා අතීත අත්දැකීමක් මෙතෙන්ට උදව් වෙලා. එතකොට අතීත අත්දැකීම තිබුණ නැත්නම් හෙලිකොප්ටරයක් කියලා දැනගනීද? නැහැ. එහෙනම් සද්දේ විතරයි නේද? හෙලිකොප්ටරේ හදන්න බැරි වෙනවා නේද? පෙර ඇසුර නැති වුණා නම් එහෙම මේ මොහොතේ. එහෙනම් පෙර ආශ්‍රයත් උදව් කරගෙන තමයි දැන් මනස හෙලිකොප්ටරේ හදලා තියෙන්නේ. දැන් සද්දේ විතරක් නෙමෙයි, කලින් අද්දකීම් ටිකත් උදව් කරගෙන හිතෙන් හැදුවා හෙලිකොප්ටරයක්. ඒ හිතෙන් හදපු දෙයට දෙන වචනේ තමයි මොනවාද? හිතෙන් හදන්නේ මොනවාද? මනසෙන් හදන දේවල් වලට කියන්නේ ධම්ම. ධම්ම මන ධම්ම මනෝ විඥාන. එතන මනසෙන් හදපු දේ තමයි මනෝ විඥානෙන් දැනගන්නේ. මනසෙම නිර්මාණය ධම්ම. නේද? ඒ මනසට ආරමුණු වෙන්නේ ධම්ම. ධම්ම ටික හැදුවේ කවුද? ධම්ම ටික එළියේ තිබුණාද මනසෙන්ම හැදුවද? මනසෙන්ම නිර්මාණය. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනෝමය කියන්නේ මොනවද? ලෝහමය, සර්ණමය වගේ මනෝමය. මනසෙම නිර්මාණය. මනසෙන්ම හැදෙන දෙයක්. එහෙනම් ධම්ම කියන්නේ වෙන මොකුත් නෙමෙයි, මනසෙන්ම සකස් කරන දෙයක්. නේද? ඒතර මනසෙන් සකස් කරපු දේ මනසෙන් දැකලා. මන ධම්ම මනෝ විඥාන. දැන් හෙලිකොප්ටරේ මනසෙන් සකස් කළේ නේද? ඇහුනේ ශබ්දයක් විතරනේ. හෙලිකොප්ටරේ ධම්ම මනසෙන් සකස් කරපු ධම්ම හිත ඇතුළේනේ හැදුනේ. නම් මන ධම්ම මනෝ විඥාන. ඕක තමයි මන ආයතනේ වැඩි. මනසෙන් දෙයක් හදලා මනසම දැනුවත් කරනවා. හිතෙන් දෙයක් හදලා හිතම දැනුවත් කරනවා. ඕක නේද සිද්ධ වුනේ? සෝතායතනෙන් සද්දය ඇහුණා, මන ආයතනෙන් කල්පනා කළා. අර කල්පනා කරන්න ගිහින් නේද ඔය ධම්මාරම්මණය දැනගත්තේ? ඔව්. එතන අපිට සිහිය නොවන නෑ. අපි හිතුවේ බාහිරේ ගිය හෙලිකොප්ටරේ තමයි ඔය දැනගත්තේ. ඇත්තටම දැනගෙන තියෙන්නේ ඈ හිතෙන් හදපු දේ. විශ්වාස නැත්තම් ඔය දැනගත්තු දේ දැන් කොලේක ඇඳලා බලන්න. හෙලිකොප්ටරයක් අඳී නේද? දැන් හැමෝම අඳින හෙලිකොප්ටර එක වගේ වෙයිද? එක පාට වෙයිද? නෑ, එක එක්කෙනාට එක එක හෙලිකොප්ටරනේ පෙනිලා තියෙන්නේ නේද? ඔක්කොම එළියේ තිබුණොත් එහෙම වෙන්න පුළුවන් වැඩක්ද? බෑ නේද? එහෙනම් ඔය දැනගෙන තියෙන්නේ එළියේ ගිය එක නෙවෙයි, හිතෙන් හදපු දේ නේද? තම තමන් හිතෙන් හදපු දේ. අනිත් එක්කෙනා හිතෙන් හදපු දේද තමන් දැනගත්තේ? නෑ නේද? තමන්ගේ හිතෙන් හදපු දේ තමයි තමන් දැනගත්තේ. තොට ඒක නේද එළියේ තියෙනවා කියලා තමන් විශ්වාස කළේ. ඉතින් ওই ළඟ ඉන්න එක්කෙනා හදපු වෙන එකක් නේ යා විශ්වාස කරලා තියන්නේ එළියේ තියෙනවා කියලා. මං කවුද හරි? ළඟ ඉන්න එක්කෙනා හිතපු එකද මම හිතපු එකද? දෙකම වැරදි නේද? දෙකම එළියේ තියෙනව නෙමෙයි. තම තමන්ගේ මනසේ නිර්මාණ. බුදුරජාණන් වහන්සේ කිව්වේ ලෝකේ කොහේ තියෙනවා කියලාද? බාහිරේද තමන් තුලද? දැන් හෙලිකොප්ටරේ තිබුණේ කොහෙද? එළියේද තමන් තුලද? තමන් තුල. ඔන්න ලෝකයයි ලෝක සමුදයයි ලෝක නිරෝධයයි මේ බඹයක් පමණ ශරීරය තුලින් දකින්න කිව්වා නේද? බාහිරෙන් හොයලා කවදාවත් ඕකේ ඇත්ත දකින්න බෑ. ආයතන පිරිසිඳ දැක්කොත් තමයි ඇත්ත දකින්න පුළුවන්, නිවනක් පණවන්නේ. හ්ම්, වෙන විදිහක් නැහැ. හ්ම්, ඒකෝක සංගවිච්ච දහමක්. පෙර නොයසු විරු දහමක් අවබෝධ වුණා කියන්නේ නිකන් නෙවෙයි. හ්ම්, ඒතන ඒ දහම තමයි අපි නීවරණ යටපත් වුණ මනසෙන් මෙනෙහි කරන්න ඕන. පැහැදිලිද? නීවරණ යටපත් වුණ මනසෙන් ඕක මෙනෙහි කළොත් හොඳට පේනවා. දැන් ටිකක් යන්තම් වෙනුණාට ඔය දැනුම විතරනේ. ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා නීවරණ යටපත් වුණ මනසෙන් ඕක කරනකොට. එහිඳ තමයි අපි අර සමතෙන් පොඩ්ඩක් හිත එකඟ කරගෙන එහෙන සද්ද ගැන හොඳට බලා ඉන්න එළියේ රූප හදන හැටි. එතකොට දැන් පේනවට වඩා හොඳට පේනවා. මේ මනසෙන් හදන ඒවා දැනගන්නවා, ඒවා එළියේ තියෙනවා කියලා විශ්වාස කරන්නේ අපේ පරණ පුරුද්දටනේ. ওই පුරුද්ද තියෙන හින්දා නේද මෙච්චර කල් ලෝකේ ආවේ, සංසාරේ ආවේ. හ්ම්. බල්ලා වතුරට එබිලා බල්ලෝ හදනවා වගේ වැඩක් නේද මේ කරලා තියෙන්නේ. ලෝකෙට අයිති පුරුද්දට ආයතන පාවිච්චි කරලා. හ්ම්. දැන්වත් මේ ධමයක් අහන්න ලැබුණ වෙලාවෙවත් අපි ඕකෙන් මිදෙන්න උත්සාහ කරන්න ඕන නේද? බුදු ධමයක් අහලා. ඒ අමාරු වැඩකුත් නෙවෙයි. ඔය තීරුම් ගත්තොත් අමාරු වැඩක් නෙවෙයි නේද? ඒ ඇහෙන සද්ද එකකවත් රූප නැහැ. සද්දට අනුව කල්පනා කරන්න ගිහිල්ලා තමයි රූප ටික හදන්නේ. ත්‍රියං සංජානාති තං විතක්කේති. යං සංජානාති තං විතක්කේති. යමක් හඳුනා ගනීද ඕක ගැන කල්පනා කරනවා. යං සංජානාති තං විතක්කේති. යං විතක්කේති තං ප්‍රපංචේති. යමක් කල්පනා කරයිද ඒක ප්‍රපංචයක් බවට පත් කරනවා. දැන් ප්‍රපංචේ තමයි හිතේ හදපු එක හිතේ හදුවා කියලා දැනගන්න නැතුව බාහිර දෙයක් බවට පත් කරනවා. ඒක මෝඩකමටනේ කරන්නේ. දැන් බල්ලා වතුරේ බල්ලෙක් හදන්නේ මෝඩකමට නේද? හිතේ දැනගත්තු බල්ලා වතුරේ ඉන්නවා කියලා විශ්වාස කරනවා. ඒක ප්‍රපංචය. අපි හිතේ හදපු හෙලිකොප්ටරේ එළියේ තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒක ප්‍රපංචයක් නෙවෙයිද? ඒකත් ප්‍රපංචයක්. ත්‍රියං විතක්කේති තම් ප්‍රපංචේති. කල්පනා කරන එක ප්‍රපංචයක් බවට පත් කරනවා. ප්‍රපංච කියන්නේ එළියේ තියෙනවා කියලා අපි විශ්වාස කරනවා, දැඩිව විශ්වාස කරනවා. එතකොට ඒ රූපේ උපාදාන කරලා. ඒ රූපේ උපාදානේ තමයි බුදුරජාණන් වහන්සේ දුකයි කියන්නේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ ලෝකයේ සකස් කළා කිව්වත්, රූපේ සකස් කළා කිව්වත්, දුක සකස් කළා කිව්වත්, සේරම එකයි. ඒවා වෙන්නේ මෝඩකම මත. අනිත්‍ය සම්බන්ධ වෙන්නේ කොහොමද? දැන් අනිත්‍ය කියලා අපි හෙලිකොප්ටරේ වෙනස් වෙනවා කියලා බැලුවට ඇත්ත අවබෝධ වෙයිද? මේක හරියට වතුරේ ඉන්න බල්ලා වෙනස් වෙනවා කියලා බලනවා වගේ වැඩක්. බල්ලට ඇත්ත අවබෝධ වෙයිද කවදාවත්? වතුරේ ඉන්න බල්ලා වෙනස් වෙනවා කියලා බැලුවට නෑ. එහෙනම් එතනින් එහාට ගිය ගැඹුරක් මෙතන තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ අනිත්‍ය බලන්න කියන්නේ සමුදය බලන්න. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ. රූපය මොකද්ද? රූපය හටගත්තේ කොහොමද කියලා බලන්න කියනවා. එතකොට පේනව නේද මේ ආයතන මුලාවට මෝඩකමට නේද එළිය රූපේ පැනෙව්වේ කියලා සමුදය දකින්න පුළුවන්. සමුදය දකිනකොට සමුදය යෙදුන්නේ නැත්තම් මොකද වෙන්නේ කියන එකත් පේනවා. ඔය මෝඩකම යෙදුන්නේ නැත්තම් එළිය රූපේ උපදීද? නැහැ. අන්න රූප නිරෝධයක් පේනවා. නිරෝධය කියන්නේ තියෙන එක නැති වෙනව නෙමෙයි, උපදින්න හේතු නැති වෙනකොට උපදින්නේ නෑ, නූපදින බව. තරොන්න ඔය තුන බලන එක ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියන ධර්මතාවය. ඔක දකින්න එකට කියනවා අනිච්ච සංඥාව වඩනවා කියලා. රූපයේ අනිච්ච සංඥාව වඩනවා. දැන් හෙලිකොප්ටරේ අනිච්ච සංඥාව වඩන්නේ කොහොමද? එතකොට හෙලිකොප්ටරේ ඇති වුණා නැති වුණා නේ? එහෙන් බැලුවොත් බුදුහාමුදුරුවෝ පෙන්නපු එක නෙවෙයි. ඇත්ත අවබෝධ වෙන්නේ නැහැ. හෙලිකොප්ටරේ ඇති වුණා නේද? ඇති වුණා නැති වුණා තමයි නේද? ඉස්සෙල්ලා හද්ද ඇහෙනකොට තිබුණා, දැන් නැහැ. ඇති වුණා නැති වුණා ඒක ලෝකෙට අයිති ඇත්ත. හැබැයි ලෝකෝත්තර දර්ශනේ ඊට වඩා වෙනස්. ඇයි අපි ඇති වුණා නැති වුණා කියලා දැන් කාට හරි කියන්න පුළුවන්? දන්නවද අපි අර භාවනා කර කර ඉදි හෙලිකොප්ටරයක් ගියානි. දැන් නිමිති ඉතුරු වෙලාද නැද්ද? ඉතුරු වෙලා. ඒ ඇති වුණා නැති වුණා ඒක බලලා නේද? දැන් බුදුහාමුදුරුවෝ පෙන්නපු අනිත්‍ය සංඥාව වැඩුවොත් නිමිති ඉතුරු වෙන්න පුළුවන්ද? බෑ. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්නන අනිත්‍ය සංඥාව තමයි ඉති රූපං ඉති රූපස්ස සමුදය. හෙලිකොප්ටරේ තමයි ඉති රූපං. දැන් අපි සමුදය හොයා ගන්න ඕන. සමුදය මොකද්ද? ඇහුනේ ශබ්දයක්. ශබ්දය ගැන කල්පනා කරලා හිතෙන් හදපු හෙලිකොප්ටරේ හිත දැනගත්තා. අපේ මෝඩකමට ඕක එළියේ තියෙනවා කියලා පරණ පුරුද්දට බාරගත්තා. ඒ වුණාට ඇත්ත තත්ත්වේ හිතෙන් හදපු දෙය හිත දැනගත්තා. මන ධම්ම මනෝ විඥාන. ඒක කවදාවත් එළියේ තියෙන්න බෑනේ. අන නුවණ පිහිටියා. දැන් අර මෝඩකමට හදපු එක දැන් පැනවෙන්නේ නෑ. නිරෝධයි. ඒ සමුදයක් දැක්කා, නිරෝධෙත් දැක්කා. දැන් අපිට ඉතුරු වෙයිද අර කියන්න නිමිත්තක්? නෑ. මොකද මෝඩකම තියෙනකම් පැනෙව්වා කියනකොට ඕක ඉතුරු වෙන්නේ නැහැ. හරි. ඒ දුක්ඛ නිරෝධය තමයි. රූප නිරෝධය කියන්නේ නිමිති ඉතුරු වෙන්නේ නැහැ කියන්නේ නිරෝධය. කරන්න පුළුවන් නම් ඕක තමයි නිරෝධය. කරන්න බැරි මොකද? සිහිය නුවණ නැහැ. අපේ පරණ පුරුද්ද බලවත්. මායя බලවත්. සසරේ ගෙනියන එක්කෙනා බලවත්. ඔව් දැන් අපිට පුළුවන් සද්දය ඇහෙනකොට අන්න බස් එකක් හෝන් එක ගහනවා. එළිය තිබ්බා. දැන් මෙනෙහි කරන්න ඕන නුවණින් ඒක දැනගත්ත එක හොඳ. සෝතායතනෙන් සද්දය ඇහුණා. සද්දයට අනුව කල්පනා කරලා නිවස් එක හදුවේ. එහෙනම් ඔක හිතේ හදපු බස් එකක් මිසක් එළියේ තියෙන එකක් වෙන්න පුළුවන්ද? බෑ. ඔන්න ඕක පෙන්නුවත් Nirodha වැඩෙනවා ටික ටික. ඒ පුරුද්දට අහු වුණාට කරන්න දෙයක් නැහැ. අපිට පුළුවන් නුවණින් ඇත්ත පෙන්නලා දෙන්න. ඒ පෙන්නන්න වැඩෙන්නේ මොකද්ද? ආර්ය ශ්‍රාංගික මාර්ගේ. ලෝකෙන් එතර වෙන මාර්ගේ. ඔව්. නෑ 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 අනිත්‍ය කියන එකේ වරදක් නෑ. නෑ 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 අනිච්ච කියන එකමයි අනිත්‍ය කියන්නේ. ඒකේ වරදක් නෑ. පාලියෙන් අනිච්ච කියන එක තමයි සිංහලෙන් අනිත්‍ය කියන්නේ. ඒකේ වරදක් නෑ. ඔක තේරුම් ගත්ත එකයි වරද තියෙන්නේ. අනිත්‍ය ඒක තේරුම් ගන්න දැන් නිට්ටය කියන්නේ මොකද්ද? තියෙනවා ඇත. නේද? දැන් වතුරේ බල්ලා ඇත කියන්න පුළුවන්ද? දැන් වතුරට ඇවිල්ලා බල්ලෙක් බුරනවා. දැන් වතුරේ බල්ලෙක් ඇත කියන්න පුළුවන්ද? බෑ. ඇත කිව්වොත් නিত্য සංඥාව. දැන් බල්ලා ඉන්නේ නিত্য සංඥාවේද නැද්ද? නিত্য සංඥාවේ. අපිට නিত্য කරන්න බැරි දෙයක් නෙමෙයි නিত্য කරගෙන තියෙන්නේ. නিত্য කරන්න බෑ. අනිත්‍යයි. මම අපි අනිත්‍ය දකිනින්ද අපිට පිහිටන්නේ. අනිත්‍ය දැක්කොත් මොහතකටවත් නිට්ටය කරන්න බෑ. දකින මොහතටවත් පිහිටවන්න බෑ. දැන් බල්ලා වතුරට එබෙන මොහතේවත් බල්ලෙක් හිටියා කියන්න බෑ. ඒ ක්ෂණයටවත් නිට්ටය කරන්න බෑ. ඉන්නවා කිව්වොත් නිට්ටය සංඥාවෙන් ගත්තා. ඔව්. යමක් අනිත්‍ය නම් මම ඔන්න ආයේ පැටලෙනවා. යමක් යද නිච්ඡන් තන් දුක්ඛං. දැන් ඇයි දුක එහෙනම්? යමක් අනිත්‍ය නම් දුක මොකද? ඈ වෙනස් වෙන හින්දා දුක නැහැ. ඒක වෙන කතාවක්. යම් දැන් ඔන්න ඔළුවේ කැක්කුමක් තියෙනවා. ඈ ඔක වෙනස් වෙනවා කියන්නේ මොකද්ද? ඔළුවේ කැක්කුම සනීප වෙනවා. දැන් දුකයිද? වෙනස් වෙන එක දුක නෑ. ඒකත් දුක වෙන්නේ නැහැ. ඒ වෙනස් වෙන කතාව නෙවෙයි එතකොට. දැන් නතන හරි ගැඹුරක් තියෙනවා. යද නිච්ඡන් තන් දුක්ඛං කියන්නේ බුද්ධ දේශනාව. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. නේද? යමක ලක්ෂණේ අනිත්‍ය නම් ඕක දුකයි. අනිත්‍ය නිසා දුක ඇති වෙනව නෙවෙයි. අනිත්‍ය දුකයි කියනව නෙවෙයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා කියන්නේ. අනිත්‍ය දුකයි කියලා කියන්නේ නැහැ කොහෙවත්. අනිත්‍ය දුක වුණා නම් රහතන් වහන්සේ දුක් විඳිනවා. අනිත්‍ය නෙවෙයි දුක. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් කියන්නේ මොකද්ද? නিত্য සංඥාවෙන් ගත්ත දෙයක්. යමක් පණවන්න බෑ නিত্য කරන්නේ නැතුව. නයි එනවා. මේ සරේ ප්ලේන් එකක් ගන්නෙ. දැන් අපි ප්ලේන් එකක් ගැන කතා කරන්නේ නিত্য සංඥාවෙන්ද නැද්ද? නিত্য සංඥාවෙන්. මොකද නিত্য සංඥාවෙන් කතා කරනකොට අපිට ආස්වාදයක් තියෙනවා. ඒ රූපේ ගැන කතා කරද්දි ආස්වාදයක් තියෙනවා. ඒක සැපයක්. කැමැත්තෙන් අපි බාරගන්න. නේද? ත යමක් අනිත්‍ය නම් ඔය ප්ලේන් එක අනිත්‍ය නම් අපේ සැපේට මොකද වෙන්නේ? ඒ වතුරේ ඉන්න බල්ලෙක් වගේ වැඩක් නම් ඕක. හිතේ හදපු දේ මෝඩකමට එළිය තියෙනවා කියලා විශ්වාස කරලා නම් ඔය සැප වින්දේ. දැන් යමකින් විඳපු සැපට මොකද වෙන්නේ? දුක. මොන දුකක්ද? මොන මෝඩ ගමටද ඔය සැපයි කියලා අරන් තියන්නේ? ආස්වාද විඳලා තියන්නේ. අනිත්‍ය දැක්කේ නැති නිසානේ. ඒතර යමක් අනිත්‍යයි කියලා දැක්ක මොහොතට පේනව නේද? ඕක දුකක්නේ. මෝඩ ගමට සැපයි කියලා හිතුවට ඕකේ ඇත්ත තත්ත්වේ දුක. නිත්‍ය කරන්න බෑ. ක්ෂණයකටවත් නිත්‍ය කරන්න බෑ. අපි මෝඩ ගමටයි ඒක යමක් කළේ, දෙයක් බවට පත් කළේ. අනිත්‍ය ස්වභාවය දැකපු නැති නිසාමයි දෙයක් පැනෙවි. නිත්‍ය කරන්න බැරි බව දන්නේ නැති නිසාමයි, සිහිය නුවණ නැති නිසාමයි ඒක නිත්‍ය සංඥාවෙන් ගත්තේ. නිත්‍ය සංඥාවෙන් ගත්තොත් ආස්වාද විඳින කෙනාටයි කියන්නේ යමක් අනිත්‍ය නම් ඔය ආස්වාද විඳපු එක අනිත්‍ය නම් ඕක සැපද දුකද? දුකයි. අන්න නුවණින් බලන කෙනාට යෝග තියෙන්නේ. යද නිච්ඡං තන් දුක්ඛං. නිට්ටය වුණොත් සැපයි. නිට්ටය කරන්න පුළුවන්ද? දැන් නිට්ටය භවෙන් තමයි අපි දෙයක් පණවන්නේ. දෙයක් පණවන්න බෑනේ නිට්ටය කලේ නැත්තම්. එතකොට අපි නිට්ටය කිරීම තුළ ලෝකයේ ආස්වාදයක් විඳිනවා. නේද? ඒකේ ලක්ෂණය අනිත්‍ය නම් නිත්‍ය කරන්න බැයි නම් අර සැප දුකයි. තර මෙච්චර කල් යමකින් සුඛයක් සැපයක් ආස්වාදයක් වින්දා නම් ඕක බොරුව මුලාව. තර යමක් අනිත්‍ය නම් ඒකේ ඇත්ත දුක. යද නිච්ඡං යමක් අනිත්‍ය නම් නෑ එහෙම ගන්න එපා. යද නිච්ඡං කියන්නේ යමක් නිත්‍ය නම් නෙමෙයි, යමක් අනිත්‍ය නම් කියන එක. දැන් යමක් නිත්‍ය නම් ලෝකයාට සැපද දුකද? සැපයි. ආස්වාදයක් තියෙනවා. නේද? දැන් අපේ ගෙදර තියෙනකන් අපිට ආස්වාදි තියෙනවා නේද? ගේ නිත්‍ය කරලානේ. දැන් මං ගෙදර මතක් වෙනකොට ආස්වාදයක් තියෙනවා. දරුවා මතක් වෙනකොට ආස්වාදයක් තියෙනවා. නේද? ඇයි ආස්වාදේ තියෙන්නේ? බාහිරේ දේ අපි පිළිගත්තා. නේද? ඕක හීනයක් විතරනම්. එළියේ මොහතකටවත් පණවන්න බැරි හීනයක්. හිතෙන් හදපු දෙයක් විතරයි ඔය හිත දැනගත්තේ. දැන් අර සැපට මොකද වෙන්නේ? ඒ යමක් කියලා පනවපු එකේ ඇත්ත తත්වෙ දුකයිනේ කියලා ඔන්න නුවණක් එනවා. යද නිච්ඡං තන් දුක්ඛං. ඒ යද කියන්නේ යමක්. නිත්‍ය සංඥාවෙන් ගත්තු යමක්ක ඇත්ත తත්වෙ අනිත්‍ය නම් ඕකේ තියෙන්නේ දුකනේ. තේනාලේ ගැඹුරු තේරුමක් ඔතන තියෙන්නේ. සතයි කියලා හිතන් හිටිය දේ මොහොතකටවත් අත්තරින්න උනා. අන්න හරි. සතයි කියලා හිතන් හිටිය දේ අත්තරින්න වෙනවා. ලෝකයේ තුල තමයි. ලෝකයාට තමයි ඔය. ඔව්. ලෝකයාගේ தத்துவයයි යමක් තියෙන්නේ ලෝකයාටනේ. ලෝකෝත්තර නම් යමක් පැනවෙන්නේ නැහැ. එතකොට දුකක් නැහැ. මේ ලෝකයාට තමයි යද නිච්ඡං තන් දුක්ඛං කියන්නේ. ලෝකේ ඉන්න ඇහැ අනිත්‍යද අනිත්‍යද කියලා අහනවා. ඒ ලෝකේ ඉන්න කෙනාගෙන්ද රහතන් වහන්සේගෙන්ද අහන්නේ? ලෝකේ ඉන්න කෙනාගෙන්, ඇහැ උපාදාන කරපු කෙනාගෙන් අහන්නේ. ඔය ඇහැ නිත්‍යද අනිත්‍යද කියලා. දැන් අපි හිතන්නේ මේ ඇහැ වෙනස් වෙනවද කියලා අහනවා කියලා. වෙනස් වෙනවද කියලා නෙමෙයි අහන්නේ. ඇහැක් පණවලා දෙයක් කරන්න පුළුවන්ද? ගැඹුරින් ආ ලෝකෝත්තර දර්ශනයේදී ඔව් නෑ නෑ ක්ෂණයක් පාස වෙනස් වීම නෙවෙයි මේ කියන්නේ. වෙනස් වීම වෙන කතන්දරයක්. වෙනස් වීම දුක වුණා නම් ලෙඩේ සනීප වෙනකොටත් දුකයි. අපරාදේ ඔළුව එක එක්කමත් තිබුණා අනිත්‍යයි නේක නැති වුණා මොන දුකක්ද? ඒක රූපේ ලක්ෂණේ. ලෝකෙට අයිති ලක්ෂණේ අපි බැලුවත් නැතත් වෙනස් වෙන එක වෙනස් වෙනවාමයි. ඒක ලෝකෙට අයිති සත්‍යයක්. ලෝකෙට අයිති සත්‍ය ආර්ය දර්ශනයේදී බොරුවක්. ආර්ය දර්ශනයේදී ලෝකයාට ඇත්ත ගැන කතා කරලා වැඩක් නැහැ. නේද? දැන් අපි ලෝකෙන් එතර වෙන සත්‍යයක් දකින්නේ. එතකොට යමක් අනිත්‍ය නම් කියනකොට යමක් තියෙන කෙනාට යමක් ගැන අහන්නේ වා යමක් කියලා පනෝපු එක නිට්ටේද අනිත්‍යද කියලා නුවණින් බලන්න. ඇහැ කියලා දෙයක් පැනෙව්වා නම් ඕක මොහතකටවත් පණවන්න පුළුවන් දෙයක්ද කියලා බලන්න. බාහිර රූපයක් පැනෙව්වා නම් ඕක මොහතකටවත් පණවන්න පුළුවන් දෙයක්ද කියලා බලන්න. වතුරේ බල්ලගෙන් නම් අහන්න පුළුවන් ඒකනේ. වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතපු එක මොහොතකටවත් පණවන්න පුළුවන් දෙයක්ද? ක්ෂණයකටවත්. ක්ෂණයකට බල්ලෙක් පැනවිලා නැති වුණාද? ඇති වුණා නැති වුණා කියනවනම් ඒක කියත හැකි. විදුලි කොටන මොහොතකට බල්ලෙක් ඇති වුණා, ඊට පස්සේ නැති වුණා. ඒ අනිත්‍ය, ඒ ලෝකයේ තුල බලන අනිත්‍ය ඒක. ලෝකෙන් එතර වෙන්න අනිත්‍ය බලන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදය. ඕක රූපේ නම් ඕකේ සමුදය බලන්න. වතුරේ බල්ලා රූපේ නම් ඒකේ සමුදය බලන්න. එතකොට පේනවා එහෙන් දැකලා ඒ දැකපු දේ ගැන කල්පනා කරලානේ මේ බල්ලෙක්ව හැදුවේ. එහෙනම් මනායතනේ වැඩන්නේ. මනායතනේ වැඩේ මොකද්ද? ධම්ම හදලා මනස දැනුවත් කරනවා. මනෝමය දෙයක් හදලා මනස දැනුවත් කරනවා. ඒක මොහතකටවත් එළියේ නිත්‍ය කරන්න පුළුවන්ද? බැ. මොහතකටවත් ක්ෂණයකටවත් පිහිටුවන්න බෑ. ක්ෂණයකට හරි පිහිටුවනම් ඒ ක්ෂණයට ලෝකෙට අහුවෙලා. ක්ෂණයකට හරි පිහිටුවනම් ඒ ක්ෂණයට ලෝකෙට අහුවෙලා අවිද්‍යාව යෙදිලා. හරි? අවිද්‍යාව මතමයි ලෝකෙ හැදෙන්නේ. අවිද්‍යාව යෙදුන්නේ නැත්තම්, සමුදය යෙදුන්නේ නැත්තම් ලෝකේ හටගනීද? හටගන්න බෑ. එදාට යමක් පණවන්න පුළුවන්ද? යමක් පැනවෙන්නේ නැහැ. මොකද නුවණ තියෙනවා. මෝඩකමටයි යමක් පැනෙව්වේ. ඒකේ ඇත්ත ස්වභාවය බුදුහාමුදුරුවෝ පෙන්නන අනිත්‍යයි. බුදුහාමුදුරුවෝ පෙන්නපු හින්දා නෙමෙයි අපිටත් නුවණින් බලන ඕන කෙනෙකුට දකින්න පුළුවන් සත්‍යයක්. ඒහි පස්සෙකයි. ඔක මෝඩකමටයි පැනෙව්වේ. මොහොතක්වත් තියෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ක්ෂණයකටවත් පිහිටවන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔන්න අනිත්‍ය දකිනවා ගැඹුරින්. හරි. සමුදය තියනකම් තියෙනවා. නෑ කියන්නත් බෑ. දැන් අපි බල්ලට ගිහින් කිව්වට වැඩක් නෑ. වතුරේ බල්ලෙන් නෑ කියලා. මොකද උගේ මානසිකත්වෙට ඉන්නවා. දැන් සමුදය දෙනකම් ඒක තියෙනවා. එහෙනම් නෑ කියන්න බෑ. හැබැයි නුවණින් පේනවා ඕක තියෙන්නේ සමුදය දෙනකම් විතරනේ. මෝඩකම තියනකම් විතරනේ. මෝඩකම නැති වුණ දවසට පිහිටන්නේ නෑ, උපදින්නේ නෑ. සමුදය දුරු වුණ දවසට උපදින්නේ නැහැ. අන නිරෝධෙත් පේනවා. ඒතර දුකයි සමුදයයි නිරෝධයයි ගැන ඥාණයට කියනවා සම්මා දිට්ඨිය කියලා. දුක මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද කියලා දකින නුවණට කියනවා සම්මා දිට්ඨිය. හරි. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං. එතනම තියෙනවා මාර්ගයක්. හා මාර්ගේ ඥානං. හැබැයි තාම නිරෝධ කරලා නැහැ. හරි. නුවණක් විතරයි තාම. සම්මාදිට්ඨිය කියන්නේ නුවණක් විතරයි. සම්මාදිට්ඨියෙන් පටන් ගන්න මාර්ගේ වඩන කෙනාට තමයි නිරෝධයට යන්න පුළුවන්, නිවන අවබෝධ කරන්න පුළුවන්. මාර්ගේ පටන් ගන්න සුදුසුකම තමයි ඔය ලබන්නේ. ලෝකෙන් එතර වෙන මාර්ගේ පටන් ගන්න. හැබැයි එතන බුදුරජාණන් වහන්සේ සාතිකයක් දෙනවා. ඔය දැක්ම ආපු කෙනා සෝවාන් වෙන්නේ නැතුව මැරෙන්නේ නැහැ කියලා. මේ ලෝකෝත්තර දර්ශනය ආපු කෙනා මැරෙන්න කලින් සෝවාන් වෙනවා. ඒක ධර්මතාවයක්. එතකොට නිවන නොවෙන්න පුළුවන්. හැබැයි ආයේ සතර අපාගත වෙන්නේ නැහැ ඔය දැක්ම ඇති කරගත්තොත්. එතකොට ඒක මෝඩකමට නිමෙයි ඇති කරගන්න ඕන නුවණින් දැකලා. ඔව්, අවිද්‍යාව තියනකන් තියෙන දේවල් ටිකක් තියෙනවා. ඒක කෙටියෙන් ගන්න පුළුවන් ಜಾති පහයි. අවිද්‍යාව තියනකම් පිහිටන ජාති පහක් තියෙනවා මොනවාද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මොකද ඔය අවිද්‍යාව මතමයි පැනවෙන්නේ. මනාව ජාති පහ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඇත්ත දකින්න ඕන කෙනාට මොකද කරන්න ඕන? ඔය පහ ගැන අනිත්‍ය සංඥාව වඩන්න. රූපයේ අනිත්‍ය සංඥාව වඩන්න, වේදනාවේ අනිත්‍ය සංඥාව වඩන්න, සංඥාවේ අනිත්‍ය සංඥාව වඩන්න, සංකාරයේ අනිත්‍ය සංඥාව වඩන්න, විඥානයේ අනිත්‍ය සංඥාව වඩන්න. කෙසේ වඩන අනිත්‍ය සංඥාවෙන්ද කෙලෙස් දුරු වෙන්නේ කියලා ප්‍රශ්න කරනවා බුදුහාමුදුරුවම. ඊට පස්සේ විස්තර කරනවා රූපයේ අනිත්‍ය සංඥාව වඩන්නේ කොහොමද? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියලා බලන කෙනා රූපයේ අනිත්‍ය සංඥාව වඩනවා. එයාගේ සබ්බං කාමරාගං පරියාදීති, සියලු කාමරාග දුරු වෙනවා. සබ්බං භවරාගං පරියාදීති, සියලු භවරාග දුරු වෙනවා. සබ්බං අස්මිමානං පරියාදීති, සබ්බං අවිජ්ජං පරියාදීති, සීල අවිද්‍යා දුරු වෙනවා, සීල අස්මිමාන දුරු වෙනවා. කාගේද රූපේ අනිච්ච සංඥාව වඩන කෙනාගේ කෙසේ වඩන අනිච්ච සංඥාවෙන්ද ඒක දුරු වෙන්නේ? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියලා බලන කෙනාගේ. එතන කියන්නේ රූපේ වෙනස් වෙනවා බලන කෙනාගේ ඒවා දුරු වෙනවා කියලා. හරි, මේක බුද්ධ වචනේ අනිච්ච සංඥා සූත්‍රය, සංයුක්ත නිකායේ අනිච්ච සංඥා සූත්‍රය. නিত্য කියලා ගන්න දෙයක් නැහැ. දෙයක් කියලා කතා කරන්නේම නিত্য සංඥාවෙන්. දෙයක් තියනවා කිව්වත් නিত্য සංඥාව, දෙයක් නැහැ කිව්වත් නিত্য සංඥාව. බල්ලෙක් වතුරේ ඉන්නවා කිව්වත් නিত্য සංඥාව, බල්ලෙක් වතුරේ නැහැ කිව්වත් නিত্য සංඥාව. මේ මෝඩකම යෙදෙනකම් බල්ලෙක් ඉන්නවා, මේ මෝඩකම යෙදුනේ නැත්නම් බල්ලෙක් නැහැ කියපු දවසට ප්‍රඥාව අනිච්ච සංඥාව. නේද? මේ මෝඩකම මේ හේතු ටික යෙදෙනකන් රූපේ තියෙනවා. මේ හේතු යෙදුනේ නැත්නම් රූපයක් උපදින්න විදිහක් නැහැ. එතන තමයි පටිච්ච සමුප්පාදි. ඒක ඇත්ත නැත දෘෂ්ටි දෙකට වැටෙන්නේ නැහැ පටිච්ච සමුප්පාදි. ඇත්ත නැත දෘෂ්ටි දෙකට වැටෙන්නේ නැහැ පටිච්ච සමුප්පාදි. ඒක ලෝකය හටගන්න හැටිත් දකිනවා, නිරෝධ වෙන හැටිත් දකිනවා. ලෝක සමුදයං කෝකච්ඡාන යථා භූතං සම්්‍යප්පඤ්ඤාය පස්සතු. ලෝක සමුදයං, සමුදය කියන්නේ මොකද්ද? හටගන්න හැටි. ලෝක සමුදයං කෝ කච්ඡායන, කච්ඡායන හාමුදුරන්ට කියන්නේ. ලෝක සමුදයං කෝ කච්ඡාන යථා භූතං. යථා භූත කියන්නේ ඇත්ත ඇති හැටි. ලෝක සමුදයං කෝ කච්ඡාන යථා භූතං සම්්‍යක්පඤ්ඤාය පස්සතු. නිකන් නෙමෙයි දකින්නේ, සම්්‍යක් ප්‍රඥාවෙන් කෙනෙක් දැක්කොත්. ලෝක සමුදයං කෝ කච්ඡාන යථා භූතං සම්්‍යප්පඤ්ඤාය පස්සතු. යා ලෝකේ නැත්ති, මේ ලෝකේ නැතයි. යා ලෝකේ නැත්ති සාන හෝති, මේ ලෝකේ නැතයි කියලා මතයක් තිබුණා නම් ඒක පිළිထන්නේ නැහැ. ලෝක සමුදය සම්්‍යක් ප්‍රඥාවෙන් දකිනකොට ලෝක සමුදයං කෝ කච්ඡාන යථා භූතං සම්්‍යප්පඤ්ඤාය පස්සතු. යා ලෝකේ නැත්ති සාන හෝති, මේ ලෝකේ නැතයි කියලා මතයක් තිබුණා නම් ඒක දුරු වෙනවා. හරි, ලෝකේ හටගන්නවා දකින්නකොට. දැන් අපි ලෝකේ කිසිවක් නැහැ කියලා කියන්නේ හටගන්න විදිහ දකින්නකොට. මොකද එයාට ඒක තියෙනවා. දැන් බල්ලට බුරන්න තව බල්ලෙක් ඉන්නවා. ඒක නැහැ කියන්න බෑ. ඒ මානසිකත්වයට ඒක තියෙනවා. හරි, හැබැයි අපි දකිනවා මේ සමුදේ නිසයි මේක හටගත්තේ. එතකොට සමුදය දකින්න. සමුදය දකින්නකොට නැහැයි කියලා හරියන්නේ නැහැ. ඒ සමුදය දෙනකන් ඒක තියෙනවා. ඊළඟට කියනවා ලෝක නිරෝධං. ලෝකය නිරෝධ වෙන හැටි, ලෝක නිරෝධය, ඒ කියන්නේ හට නොගන්න හැටි. ලෝක නිරෝධං කෝ කච්ඡාන යථා භූතං සම්්‍යප්පඤ්ඤාය පස්සතු. සා ලෝකේ අත්ති, මේ ලෝකේ ඇත කියලා මතයක් තිබුණා නම් සාලෝකේ අත්ති සාන හෝති, ඒක දුරු වෙනවා. පෙර සමුදේ තිබුණත් හට ගන්නා, සමුදේ නැත්තම් ඕක හට ගන්නෑ නෑ කියලා නිරෝධේ දකින්න කෙනාට ලෝක නිරෝධං කෝ කච්ඡාන යථා භූතං සම්්‍යප්පඤ්ඤාය පස්සතු. සාලෝකේ අත්ති මේ ලෝකේ දෙයක් ඇත කියලා දෘෂ්ටියක් තිබුණා නම් මතයක් තිබුණා නම් සාන හෝති ඒක පිහිටන්නේ නැහැ. ඒකට ඇත නැත දෙකටම පිහිටන්නේ නැහැ මේ යථාභූත ස්වභාවයේ සම්‍යක් ප්‍රඥාවෙන් දැක්කොත්. ඒකට ඇත නැත දෙකට අහුන වී බුදුරජාණන් වහන්සේ තථාගතයන් මජ්ජේන ධම්මං දේසේති මෙදින් ධර්මයේ දේශනා කරනවා කොහොමද ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියලා. හරි. පටන්නෝයි පටිච්ච සමුප්පාද ධර්මයේ දැක්කොත් කෙනෙක් සම්මා දිට්ඨිය ඇති කරගන්නා ධහම දැක්කා වෙනවා සෝවාන් මාර්ගයට වැටෙනවා. වෙන විදිහක් තියෙන්න පුළුවන්ද බැයිද කියලා නුවණින්ම හොයාගන්න. ඔව් දැන් රූපේ අනිච්ච සංඥාව වඩනවා වගේම ඊළඟට වේදනාවේ අනිච්ච සංඥාවත් වඩන්න තියෙනවා. ඒකට වේදනාව වෙනස් ඇති වුණා නැති වුණා කියලා නෙමෙයි වඩන්න තියෙන්නේ. ඉති වේදනං ඉති වේදනස්ස සමුදය ඉති වේදනස් නත්තංගමෝ කියලා බලන්න ඕන. වේදනාවක් තියෙනවා නම් මෙන්න මේකයි වේදනාව. ඒ වේදනාව හටගත්තේ කොහොමද? සමුදය හොයාගන්න වෙනවා. නේද? සමුදය හොයාගත්තොත් නිරෝධය පේයි. සමුදේ හොයාගන්න නැතුව නිරෝධේ පේන්නේ නැහැ. හොයාගන්නේ කොහමද? දැන් අතේ කැක්කුමක් එනවා. කකුලේ කැක්කුමක් එනවා වාඩි වෙලා ඉන්නකොට. මොකද හිතන්නේ? කකුල රිදෙනවා. කකුල දිග ඇරියොත් නම් ඕක හරි. නේද? දැන් කකුල රිදෙනවා කියලා ඔන්න වේදනාව නේද? ආ දැන් වේදනාවනේ. රිදෙනවනේ දැනුනේ නේද? නැත්තම් මදුරුවෙක් කනවා කියලා දැනෙනවා. වේදනාවක් නේ දැනුනේ නේද? දැන් කොහොමද නුවණින් දකින්නේ? නුවණින් දකින්න කියනකොටම සිහි කරන්න ආයතන විදියට බලන්න වෙනවා. එතකොට කකුල රිදෙනවා කියලා දැනගත්තේ කොහොමද? මොන ආයතනද? කාය ආයතනයයි මන ආයතනයයි. කාය ආයතනෙන් මොනවද දැනුණා? දැනීම ගැන මන ආයතනෙන් කල්පනා කළා. දැනීමේ රූප තියනවද? කාය ආයතනෙන් දැනෙන එකේ නැහැ. ඒ දැනීමක් විතරයි. දැනීම රූපයක් බවට පත් කරන්නේ මේ මදුරුවෙක් කනවා. මේ කකුල නැමිලා තියනවා. ඒ රූපයක් බවට නේද පත් කරන්නේ? දැනීම රූපයක් බවට පත් කරන්නේ මන ආයතනේ. එහෙනම් මන ආයතනෙන් දැනගන්න සියල්ලම මන ධම්ම මනෝ විඥාන. මනසෙම නිර්මාණ ටිකක් මනස දැනගත්තා. හීනයක් දැක්කා වගේ වැඩක්. ඒත් අපි හීනයත් කරගෙන තමයි මෙච්චර කල් ජීවත් වුනේ. දැන් හීනේ බව පෙන්නලා දෙන එක තමයි ප්‍රඥාවෙන් කරන්නේ. මනසෙන් හදපු දෙයනේ ওই මනසෙන් දැනගත්තේ. ඕක දෙයක් බවට පත් කළේ අපේ මෝඩකමටනේ. ඕක නিত্য සංඥාවෙන් ගන්න දෙයක් බවට පත් කළේ මෝඩකමට. ඒ දේ ඇත්ත தත්ත්වය අනිත්‍යයි. අනිත්‍ය දකින්න නම් දැන් අපි නිච්ච සංඥාවෙන් ඉන්න අපිට බුදුරජාණන් වහන්සේ කියන අනිච්ච සංඥාව වඩන්න. අනිච්ච සංඥාව නිකන් නෙමෙයි. සමුදය දකින්න. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්සත්ත. ඒ තුන කියන්නේ. ඒක තමන්ටම හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ දැන් වේදනාව. ඔව් දැන් අපේ කෙලෙස් මට්ටම තමයි ඔය එකක්වත් අහගන්න. අපේ කෙලෙස් මට්ටම තමයි ඔය එකක්වත් රූපෙට සම්බන්ධ නොකර ගන්න බෑ. ඇයි? අපේ කෙලෙස් ඇදිලා තියෙන්නේ කාම ලෝකෙට. මනුෂ්‍ය ජීවිතයක් ලැබලා උත්පත්ති ලැබුවේ කාම ලෝකෙට. කාම ලෝකේ ස්වභාවය තමයි ඇහෙන් දකින්නේවා තියෙනවා, කනෙන් අහනේවා තියෙනවා, නාසෙන් ගන්නේවා තියෙනවා, ඈ දිවෙන් අත් දකින්න දේවල් එළියේ තියෙනවා, කයෙන් ස්පර්ශ කරන්න දේවල් තියෙනවා. ඒ තමයි කාම ලෝකේ ස්වභාවය. ඒතර ඔය දෘෂ්ටි තිබුණ නිසාමයි, ඔය තණ්හාව තිබුණ නිසාමයි අපි කාම ලෝකේ ඉපදුනේ. ඒතර ඒකට අදාළ කෙලෙස් බලවත්ම දේ තමයි කයට යෙදෙන්නේ, රූපවලට යෙදෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කායानुපස්සනාව ඉස්සරහට දාලා තියෙන්නේ. කායේ කායानुපස්සී විහෙරති වෙන්න. වේදනාව බලනකොට සැප දුක් උපේක්ෂා වේදනා අපට තියෙනවා. ඇයි ඒවා තියෙන්නේ? රූපයකට සම්බන්ධ කරපු හින්දා නේද? මේක සැපයි හරි දුකයි හරි කියන්න පුළුවන් රූපයකට සම්බන්ධ කරපු හින්දා නේද? වේදනාව රූපයකට සම්බන්ධ කළේ නැත්තම් සැප දුක කතාවක් තියෙයිද? මේ උණුවනින් හොයලා බලන්න. ඔය රිදෙන්නේ මගේ ශරීරයේ කියලා දැම්මේ නැත්තම් ශරීර කොටසකට අයිති කළේ නැත්තම් සැප දුක කතාවක් ඇයිද? ඈ? ඒ අනුන්ගේ ශරීරයට දැනෙන වේදනාව Tamanට දැනෙයිද? ඈ? දැනෙන්නේ නැහැ නේද? රූපයකට ගැට ගහන්නම ඕන ඕලෝකයට අයිති විදිහට සැපද දුකද නැදහත්ද කියලා වර්ග කරන්න. නැත්තම් වේදනාව වේදනාවක් විතරයි. වේදනාව කියන්නේ හිතට දැනෙන චෛතසිකයක් විතරයි වේදනා චෛතසිකය. හිතට දැනෙන දේ අරව මේව නැහැ. ඔව්. රූපයකට ගැට ගහලාමයි අපි සැපත් දුකක් නැදහත් බව දාගන්නේ. ඒකයි මේක අපි කයට කාම ලෝකෙට අහු වෙන කෙලෙස් අපේ වැඩ කරන්නේ. එහෙනම් ඒ කය පිරිසිඳව දකින්න කායනුපස්සනාව අපි වඩන්න ඕන. කය උපද්දපු හැටි සමුදය දකින්න. කය නිත්‍ය සංඥාවෙන් ගන්න සමුදය යෙදුන හැටි දකින්න. ඒ සමුදය දකින්න ඇති හින්දා අපි නිත්‍ය සංඥාවට අහු වෙලා අර විපල්ලාස වලට අහු වෙලා. ඇත්ත දකින මනස නැහැ. ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. ප්‍රඥාවෙන් දැක්කොත් නිත්‍ය කරන්න පුළුවන් දෙයක් පිහිටවන්නේ නැහැ. අපි මෝඩකම තියෙනකන් තමයි නිත්‍ය සංඥාවෙන් අරන් රූපයකට ගැට ගහන්නේ සම්බන්ධ කරන්නේ. කායනුපස්සනාව වඩනකොට හයියෙන් කියන්න හැමෝටම ඇහෙන අපේ සංඥාවෙන් තමයි අපි අරන් තියෙන්නේ. ඒකෙන් මිදෙන්න තමයි කායනුපස්සනාව දෙන්නේ බුදුරජාණන් වහන්සේ. අපේ සංඥාව ලෝකෙට අයිතිද නැද්ද? ලෝකෙට අයිති. ඈ දැන් ලෝකෙට අයිති නিত্য සංඥාවේ අපි ඉන්නේ. ලෝකෙට අයිති කිව්වත් නিত্য සංඥාවේ කිව්වත් දෙකම එකයි. පනෝගෙන ඇත්ත කරගෙන ඉන්නේ. පනෝගත්තු එකක් කියන නුවණ අපිට නැහැ. නේද? අර බල්ලා වතුරේ බල්ලව ඇත්ත කරගෙන ඉන්නේ. පනෝගත්තු එකක් කියන නුවණ ඌට නැහැ. අපෙත් ඔය එළියේ තියෙනවා කියන රූපය සේරම අපි නিত্য සංඥාවෙන් අරන් තියෙන්නේ. ඔය අපි පනෝගත්තු කියන නුවණ නැහැ. ඒ නුවණ එන්න නම් ඕක දැනගත්තේ මොන ආයතන වලින්ද කියලා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඔය රූපේ තියෙනවා කියලා දැනගත්තේ මොන ආයතනෙන්ද කියලා හොයන්න. එහෙන් දැකලාද කණෙන් අහලාද නාසයෙන්ද දිවෙන්ද කයෙන්ද දැනගත්තේ කියලා බලන්න. ආයතන වෙන් කරගත්තොත් එතනින් එහාට ගිය ඇත්තක් පේනවා. මොකද ඇහැට කවදාවත් බෑ එළිය තියෙන දෙයක් අරන් දෙන්න. ඇහි හැකියාවන උපද්දලා දෙන ස්වභාවයක් විතරයි ඇහැට දකින්න පුළුවන්. වර්ණ සංඥාව. අපේ වර්ණ හතක් පේන ඇහක් තියෙන හින්දා ඒක හදනවා. කළු සුදු පේන ඇහක් තිබුණා නම් වර්ණ උපද්දන්නේ නැහැ. කළු සුදු රූප උපද්දන්නේ. වර්ණ සංඥාව. නේද? ඇහි හැකියාව අනුව උපද්දලා දෙන සංඥාව තමයි හිත හදාගන්නේ කල්පනා කරන්න. ඒක මනසෙන් කල්පනා කරනකොට තමයි දේවල් ගැන දැනගන්නේ. දැනගත්තු ස්වභාවය දෙයක් කරන්නේ ඊළඟට බාහිරේ තියෙන නিত্য සංඥාවෙන් ගන්න ඔන්න මෝඩකමට අවිද්‍යාවට. හිතෙන් අදපු දේ හිත දැනගත්තා කියලා සිහිය නුවණ නැහැ. නේද? ඔව් දැන් බහිද්ද වලට ඕක පැහැදිලිනේ බහිද්ද රූප වලට ඕක නෑ අජ්‍යත්ත වලට අජ්‍යත්ත ඇහැ කන නාසය දිව ශරීරයේ තියනවා කියලා දැනගත්තේ කොහොමද? දැන් තමන්ගේ ඇහැ මේ මොහොතේ තියනවා කියලා දැනගත්තේ කොහොමද? පේන නිසා. පේන්නේ ඇහැද පේන්නේ තමන්ගේ? තමන්ගේ ඇහැ පේනවද කාට හරි මේ මොහොතේ? නෑ. මොනවද පේන්නේ? බාහිර. එකයි බාහිර දේවල් දැකලා නේද දැන් ඇහැ තියෙනවා කිව්වේ. ඇහැ පෙනිලා නෙමෙයි. මේ පේන දෙයක් නෙමෙයිනේ තියෙනවා කියලා තියෙන්නේ. කවුද ඔබ තියෙනවා කියන්නේ නැත්තේ එහෙනම්? මනසෙන් පේන නිසා පේනීම ගැන කල්පනා කරන්න ගිහිල්ලා හිත තමයි කියලා තියෙන්නේ. පේන්න නම් ඇහක් තියෙන්න ඕන. ඇහැ මොන වගේද? ඇහැ හැදුවේ හිතෙන් හැදුවේ මොනවා උදව් කරගෙනද? පෙරසුර. ඇහැ ගැන අපේ තියෙන දැනීම දැම්මා මෙතෙන්ට. කලින් ඉගෙනගෙන තියෙන ටික. නේද? ඇහැ ගැන අහලවත් නැති පොඩි ළමෙක්ගෙන් ඇහුවොත් එහෙම එයාට ඇහක් හැදෙන්නේ නැහැ. පෙරසුර දාගන්න බෑ. අපි ඉගෙනගෙන තියෙන සේරම ටික පෙරත් දෙකේම් ටික දානවා මෙතෙන්ට. මේ පේන හින්දා ඇහක් තියෙනවා. ඇහැ කියනකොටම හිතට ඇහක් පෙනිලා ඉවරයි. ඇහැට දැහක් පේන්නේ හිතට දැහක් පේන්නේ. හිතට. හිතට පෙනුන එක දෙයක්ද මනසෙන් හදපු ස්වභාවයක්ද? මන ධම්ම මනෝ විඥාන. හිතට පේන්නේ මන ධම්ම මනෝ විඥාන. එහෙනම් ඔය ඇහැ දැන් පෙනුනේ හිතට නම් ඒක මනසේ නිර්මාණයක් මිසක් අල්ලන්න පුළුවන් දෙයක්ද? මනසෙන් නිර්මාණ අල්ලන්න බෑ. හීන අල්ලන්න බෑ නේද? හීනෙන් දකින්න දේවල් අල්ලන්න පුළුවන්ද? නෑ. පුළුවන් කියන්නේ මෝඩකමට නේද? එහෙනම් ඔය හීනෙන් දැකපු එක තියනවා කිව්වේ මෝඩකමට. හීන හීනයක් බව දැක්කේ නෑ. ඒ හිතෙන්නේ ඇහක් හදලා පෙන්නේ. ඇහැට පේනුන්නේ නෑනේ ඇහැ. ඒ පේන බව ගැන මෝඩකමට හිතලා හිත හදලා දුන්නා. ඔහොම පේන්න නම් ඇහක් තියෙන්න ඕන. ඒ ඇහ මෙන්න මේ වගේ කියලා හිතට පෙන්නවා. හිතේ නිර්මාණ. හිතෙන් හදපු දේ හිතෙන් හදුවයි කියලා සියන උන නැහැ. අයිය අපි ලෝකෙට අහුවෙන නිත්‍ය සංඥාවෙන්නේ ගන්න. ඒකට අධ්‍යත්තායතනෙත් මේ මොහොතේදී හිතෙන් හදලා හිතෙන්ම පෙන්නපු දෙයක්. බාහිර රූපෙත් බාහිර ආයතනෙත් මේ මොහොතේ මෝඩකමට හිතෙන් හදලා හිතෙන්ම පෙන්නපු දෙයක්. ඔතන සිය නෝන පිහිටියොත් ඒ මනසෙන් හදපු දේ කල්පනා කරන්න ගිහින් හදපු ප්‍රපංචයක් නේ ඔය. කල්පනා කරන්න ගිහිල්ලා හදපු ප්‍රපංචයක් නේ. ඕක නේද බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. මේ ප්‍රපංච හදන තාක්කල් දුකටපත් වෙනව නේද? බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ පෙර නොයසු විරු ධර්මතාවය බුදුරජාණන් වහන්සේ. ඒක බුදු කෙනෙකුට විතරයි තේරුම් ගන්න පුළුවන්. තොට හිතෙන්ම හදලා මෝඩකමට එළියෙන් තියලා ඕක ඇත්ත කරලා නේද මේ ලෝකෙකට අහුවෙලා දුක් විඳින්නේ? සංසාර දුකක් විඳින්නේ. අර මේ සංසාරේ දුක් විඳින සත්වයා ඒ දුකෙන් එතර කරන්න නේද බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ? මේ සැඟවිලා තියෙන සත්‍ය එළි කරලා දෙන්න. එතකොට ඒ බුදු කෙනෙක් පැහැදිලි කරපු ධර්මතාවය තියෙන කාලෙක අපි උපදින්න ෂණ සම්පත්තියක් ලැබලා තියෙනවා. පින් කරලා තියෙනවා. ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න නැති එක තමයි ප්‍රශ්නේ. මෝඩකම. නේද? තේ ප්‍රයෝජනෙන් ගන්න තමයි අපි ඉස්සෙල්ලා නීවරණ යටපත් වෙන මනසක් හදාගන්න පුරුදු පුහුණු කරන්න ඕන. ඒකට කියන්නේ සිහිය නුවණ පිහිටන්න. සිහිය පිහිටන්න. නුවණ නැති වුණත් කව නැහැ සිහිය පිහිටන්න. නුවණ පිහිටන්න දහම අහලා තේරුම් ගත්ත මනසක් තියෙන්න ඕන. ඥානම් පස්සං යථා භූතං. දන්න දකින කෙනාට ඇත්ත ඇති හැටි තමයි සම්මාදිට්ඨිය තියෙන්නේ. සම්මාදිට්ඨිය තිබුණත් තමයි මාර්ගේ වැඩෙන්නේ. ඒකට ඇහැ ගැන දන්න දකින කෙනෙක් වෙන්න. ඥානම් පස්සං යථා භූතං. චක්කුම් භික්කවේ ඥානම් පස්සං යථා භූතං. රූපේ ඥානම් පස්සං යථා භූතං. එහෙන් දැනගන්න රූපේ ගැන ඇත්ත ඇති ඇති දන්න දකින කෙනෙක් වෙන්න. ඥානම් පස්සං යථා භූතං. එහෙම වුණත් සම්මාදිට්ඨිය තියෙනවා. මතක තියාගන්න සම්මාදිට්ඨිය නැත්තම් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වැඩෙන්න විදිහක් නැහැ. ඒත් සම්මාදිට්ඨිය ඇති කරගන්න අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධහම නුවණින් විමසන්නම වෙනවා. ඒක ඉබේ පහළ වෙන එකක් නන් නෙවෙයි. මොකකට වැටුණත් කමන්නේ. මොන අනුපස්සනාවටද වැටෙන්නේ කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. අනුපස්සනාව වැඩෙනවද නැද්ද? ඔව්, දැන් දෙතිස් කුණුපේ බලනකොට කෙස්ලොම් නියදත් වෙන් කරලා අරන් මේක පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි කියලා බලනකොට දැන් මේ ලෝකෝත්තර දර්ශනේ තියෙන කෙනාට පේනවා ওই තියෙන දෙයක් ගැනනේ බලන්නේ. ඕක මෝඩකමට පණෝගත්තු දෙයක්. නিত্য කරගෙන එළියෙන් තියලා නিত্য සංඥාවෙන් අරගෙනනේ. දැන් මේ මොහොතේ කෙස් ගැන බලන්නේ, ඇස් පියාගෙන බලන්නේ. ඇහැට පේන කෙස්ද හිතට පේන කෙස්ද? හිතට පේන කෙස්. ඒ හිතට පේන කෙස් නিত্য කරගෙන තියෙන්නේ මෝඩකමටනේ. තියෙන දෙයක් බවට පත් කරගෙන තියෙන්නේ මෝඩකමට. ඒක හැබැයි ඒ දැක්ම ගන්න පුළුවන් නම් තමයි ඒක බලන්න ඕන. ඒ දැක්ම එනකන් එතනින් හිතන්න යන්න එපා. ඒතකොට අසුබේ වඩන්න බෑ. අසුබේ වැඩුවේ නැත්නම් අපේ කාමච්ඡන්දේ වැඩ කරනවා. කාමච්ඡන්දේ තියෙනකන් දහම දකින්න බෑ. මොකද නීවරණ ගොඩි. ඇත්ත වහනවා. ඒ හින්දා තමයි නීවරණ යටපත් කරගත්තු මනසකින් තමයි ඕවා මෙනෙහි කරන්නේ. ඒක කලවම් කරගන්න බෑ. ඒ කියන්නේ එහෙම ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. ඒකට දෘෂ්ටිගත වෙනවා විතරයි. එහෙනම් අපි නීවරණයටපත් වෙනකන් ලෝකෙට අයිති භාවනා කරලා නීවරණ යටපත් කරගන්න ඕන. මොකද නීවරණ යටපත් වුණ මනසට තමයි දහම දැකීමේ හැකියාව තියෙන්නේ. නීවරණ ගොඩේ ඉඳන් ඕක ගැන තර්ක කර කර ඉන්න ගියොත් දෘෂ්ටිගත වෙනවා විතරයි. හරි. එහෙම වුණහන් තමයි අන්න ලෝකයක් නැහැ කියනවා. ඒ නැත. අපි කවදාවත් කියන්නේ ලෝකයක් නැහැයි කියලා. ලෝකයක් නැහැ කිව්වොත් ඒක බුදුදහම නෙවෙයි. ලෝකයක් තියනවා කියන්නේත් නැහැ. ඒකත් බුදුදහම නෙවෙයි. ඇත නැත. හරිද? අපි කියන්නේ යම් කිසි කෙනෙක් දෙයක් තියනවා කිව්වනම් ඕක කිව්වේ මෙන්න මේ හේතු හින්දා කියලා සමුදේ පෙන්නන. මේ සමුදේ තියනකන් එයාට ඕවා තියෙනවා. කවුරු හරි සතර මහා ධාතු තියනවා කියනවා නම් අපි පෙන්නනවා මෙන්න මේ සමුදේ තියෙන හින්දා ඒ සතර මහා ධාතු තියෙනවා. මේ සමුදේ නැති වුණ දවසට ওই කතාව කියන්න බෑ. කියලා එන්න නුවණින් පෙන්නනවා ඒකෙත්. ඒකෙත් පටිච්ච සමුප්පන්න බව. ඒකෙත් අනිත්‍ය සංඥාව. එතකොට ඔය ප්‍රශ්න ටික විසඳෙනවා. හොඳයි, දැන් පොඩි විවේකයක් අරන් එන්න විනාඩි 5ක 10ක විතර. වගෙන මෙනෙහි කරලා ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕනේ.